ගරු හර්ෂන් නානායක්කාර ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු නියෝජ කාර්ය සභා සභාපතිමිනි. අද මා ආරම්භයේදීම සියලුම දෙනාට සුභම කාන්තා දිනයක් වේවා යයි ප්‍රාර්ථනා කරනු ලබනවා. මම හිතනවා කාන්තාවන් සමාජයට දක්වන දායකත්වය, සේවය අරන් බලනකොට ඔවුන්ට දවසක් නෙමෙයි ගරු ඇමතුමිය, සතියක් නෙමෙයි අවුරුද්දක් දුන්නත් ප්‍රමාණවත් නැති වේවි කියලා මම විශ්වාස කරනවා. කෙසේ වෙතත් මා මුලින්ම ආරම්භ කරන්නට ඕන ඉතාම ධනාත්මක අදහස් රාශියක් මේ සභාවට ඉදිරිපත් වුණා, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයෙන්ද. එතනදී කාන්තාවගේ ආරක්ෂාවට අවශ්‍ය නීති, ඔවුන්ගේ ව්‍යස්ථාපිත අයිතීන්, ඒ සියල්ලම මනාවට කරුණු ඉදිරිපත් කළා. ඔව් මා පිළිගන්නවා නීති පද්ධතියක් තිබිය යුතුයි, ඒ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක විය යුතුයි කාන්තාවගේ ආරක්ෂාවට. විපක්ෂ නායකතුමා කිව්වාගේ ව්‍යස්ථාවට ලක් කිරීමත් බලන්න ඕන. නමුත් මෙතනින් මම ගන්නවා අපේ ගරු අගවැත්තුමිය කියපු කරුණ මොකද්ද? නීතියෙන් විතරක්, කොළවල ලියලා විතරක් මේ අයිතිය තහවුරු කරන්න පුළුවන්ද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොවී මේ ආකල්ප හැදෙන්නේ කොයි කාලෙද? ළමා කාලේ. එතන ළමයාගේ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොමද? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙමනම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවන්ට ගරුසරු ඇති කරන සමාජයක් බිහි වෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙමනම් නීති රීති හදමු, ව්‍යවස්ථාත් හදමු. නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙක්ම, සෑම තාත්තා කෙනෙක්ම තමන්ගේ ගෙදර ඉන්න පිරිමි ළමයාට ඉගැන්නුවා නම් කාන්තාවට ගරු කරලා සලකන්න. කුස්සියේ උයන එක, පිඟානක් හෝදන එක ජීවන කුසලතාවක් විනා ගෑණියෙක්ට කාර්යයක් නොවේ කියන ආකල්පය ප්‍රවර්ධනය කරා නම් පොඩි කාලයේදී මං හිතන්නේ පරම්පරාවක් දෙකක් වැඩිහිටියෝ වෙනකොට ඉතාම කාන්තාවගේ ආරක්ෂාවට නීති වෙනුවට සමාජයේ පිරිමි ඉදිරිපත් වෙන සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මව්වරුන්ට, පියවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. අර දෙයසිතින් නෝ වෙන්න බොයි ඩූ සම්තිං, ඕ බොයිස් ආර් ලයික් දැට්, බොයිස් විල් ඔල්වේස් බී බොයිස්, සෝ දේ ආර් ඇලව්ඩ් ටු ඩූ තින්ග්ස් දැට් නෝර්මලි අ ගර්ල් ඉස් නොට් ඇලව්ඩ් ටු ඩූ. Now what happens is the boys grow up to be men, and when they become men, their naughty childish behavior becomes the norm. ඉතින් මම විශ්වාස කරනවා අපි ඒ දේත් මේ මොහොතේ කල්පනා කරගමු කියලා. ඒ වගේම අපි දන්නවා අපි අන්තර්ජාතික ළමා ප්‍රඥප්තිය රස්සන් තබුල් ලබන්නේ 1990 we ratified in 1991. එහිදී තියෙන ප්‍රධානම දෙයක් තමයි අපි, if we take our country, we are in legal sense we are what we call a dual state. That means we have to establish a separate domestic law to incorporate the laws in the ICRC, International Child Rights Convention. එහෙත් මේ වෙනුවට සුප්‍රීම කෝට් එකෙත් උසල දීලා තීන්දුව රාශියක් දීලා තිබෙනවා. අන්තර්ජාතික ළමා ප්‍රඥප්තියේ තියෙන සංකල්පයන් ප්‍රතිපත්තීන් අපට හැම විටම සලකා බැලිය හැකි බව සියලුම රාජකාරණවලදී, විශේෂයෙන්ම the best interest of the child කියන එක අපේ ICCPR පනත සෙක්ෂන් 5 එකේ දීලා තිබෙනවා. අන්න ඒ ආකාරයට බලනකොට ඒ නීතියක් වශයෙන් මෙහි නොතිබුණත් අන්තර්ජාතික ළමා ප්‍රඥප්තියේ පිහිටි සංකල්ප සහ කාරණා අපි රජයක් වශයෙන් වැඩ කිරීමේදී, තීන්දුව තීරණ ගැනීමේදී අනිවාර්යයෙන්ම අනුගත කරගන්න අපට කිසිම බාධාවකුත් නැහැ. ඒ සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම if you look at section 27 of the directive principles of the constitution, ඒකෙත් මේ කරුණු තිබෙනවා. අපි අද මේ අයවැය ශීර්ෂය හදලා තියෙන්නේ ඒ සියලුම කරුණු කාරණා සේරුම අරගෙන. The children's right, Article 6, the children's right to survive and develop. Article 3, best interest of children. Article 12, have to have the views of the children heard and taken them seriously and their evolving capacity. මේ සියල්ල තේරුම් අරගෙන තමයි මේ අයවැය ශීර්ෂය අපි නිර්මාණය කරේ කියලා කියනවා. ඒ වගේම අපේ සමස්ත අයවැයම දුවන කරුණු කීපයක් මත ළමා පන්ද පෝෂණය පිටු දැකීම අපිට ඕන. අන්න ඔය හේතුවෙන් හින්දා තමයි මිලියන 7500ක් ගර්භණී මවරුන් සඳහා මාසිකව පෝෂණ දීමනාවක් ලබා දීමට මුදල් වෙන් වෙන්නේ. ඒ වගේම පෙරපාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල සැපීමට මිලියන 1000ක් වෙන් වෙන්නේ අපේ මේ බජට් එකේ අපි මේ තත්ත්වය තේරුම්ගෙන තිබෙන නිසා. අනාගතය සඳහා අපගේ ළමා පරපුර සූදානම් කරන අධ්‍යාපන ක්‍රමයක් සකසන්නට ඕන. ඒකට අපේ ගරු අගවැත්තුමිය ඇයිගේ ප්‍රධානත්වයෙන් විශාල කාර්යභාරයක් කරනවා. දරිද්‍රතාවෙන් මිදී ඉදිරියට ගමන් කිරීමේ අවස්ථාව සෑම දරුවකටම සාධාරණ උදාකර දෙන්නට ඕන. විශේෂයෙන්ම දරුවන්ට හානිකර කායික දඩුවන් තහනම් කරන්නට අවශ්‍ය වෙනවා. මෙන්න මේ කායික දඩුවන් තහනම් කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියේදී මා කියනට ඕන මේ වන විට ඒ සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වෙලා පවතිනවා. එය පාර්ලිමේන්තුවට හැකික්මනින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ ඇමතිවරය වශයෙන් මා පියවර ගන්න බව දන්වන්නට ඕන. ඇයි අපි මේක කියන්නේ? ඒකට හේතුව තමයි කායිකෝ පමුණුවන් දඩුවම් දරුවෙක්ගේ සංවර්ධනය කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කරන බව පෙන්වා දෙන අවිවාදාත්මක විද්‍යාත්මක සාක්ෂි රාශියක් තිබෙනවා. කායික හා මානසික කම්පන ඇතිවීමට දරුවෙකුගේ මොලේ වර්ධනයට හානි සිදුවීමට ද මුළු ජීවිත කාලයටම සුවනවන මානසික ආබාධයට ලක්වීමට ද ඒ හේතු විය හැකියි. පාසල මගහැරීම හෝ මුළුමනින් පාසල ඉවත් වීම සඳහා හේතුවන ආකාරයේ දරුවා තුළ ඉගෙනීම කෙරෙහි ඇති උනන්දුව හීනවීමට දින් සිදු විය හැකියි. දරුවෙකුගේ ආත්ම අභිමානය ගරුත්වය විෂයේ දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ද එමගින් ඇතිවීමට නිර්මාණය කරනු ලබනවා. ඉන් අදහස් කරන්නේ නිවස තුළ හෝ පාසල තුළ හෝ පමුණුවන ලබන කායික දඩුවම්. මතක තියාගන්න, අපි දරුවන්ව විනය සම්පන්න කරන්න කියන්න එපා කියන්නේ නැහැ. දඩුවම් කරන්න එපා කියන්නේ නැහැ. කායික දඩුවම් ගැන විතරයි මේ කතා කරන්නේ. ඔව්, එතකොට ජන සමාජයේදී පුද්ගලයෙකු විසින් අර්බුදයකට මුහුණ දීමේදී අපි ගත්තොත් දරුවෝ පොඩි කාලේ ඉඳලම ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය ගත්තොත් ඔවුන් හිතනවා ප්‍රශ්න විසඳන්න තියෙන්නේ ප්‍රචණ්ඩත්වය හරහා. ඔවුන් වැඩිහිටියෙක් වෙලා සමාජගත වුණාමත් ඔවුන් ප්‍රශ්නවලට මුහුණ දීමේ ඉස්සෙල්ලම විකල්පය වශයෙන් ප්‍රචණ්ඩත්වය තමයි භාවිතා කරන්න පෙළඹෙන්නේ. ආක්‍රමණශීලීත්වය විසින් ආක්‍රමණශීලීත්වයක්ම නිර්මාණය කර ලබනවා. ඉතින් අපි උත්සාහ කරන්නට ඕන, even if you look at the children's and young persons ordinance අපේ රටේ තියෙන CYPO කියන එක, ඒකේ පූර්විකාවේ සඳහන් වෙන්නේ මොකද්ද? This is a act among other things to supervise juvenile offenders. Supervise, not punish. දඩුවම් කරන්න නෙමෙයි. ඒකට හේතුව තමයි අපේ අධිකරණ පද්ධතියේ ළමා බාල යුක්තිය පැසඳීම ක්‍රියාත්මක වෙන්නේ දරුවාව සුපවයිස් කළා හරිමකට යහමකට පුනරුත්ථාපනය කරගන්න මිසක් දඩුවම් කිරීමේ අරමුණින් නොවන බව. ඒකට හේතුව තමයි it's easier to fix a broken child but not a broken adult. A broken adult will cost a lot to the society. අද අපි මේ මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය, අපරාධ රැල්ල, පාතාලය, මේ සියල්ලටම යටට කියවාගෙන කියවාගෙන යනකොට කැඩුණු බිඳුණු පවුල් පරිසරකින් ආපු කැඩුණු බිඳුණු දරුවෙක් නිවැරදි ලෙස පුනරුත්ථාපනය නොවීමේ ගැටලුවක් ඇති බව 99%ක අවස්ථාවලදී ඔබලාට පෙනෙන්න තිබේ. අපි බැලුවොත් ළමයි නීති හා ගැටෙන ක්‍රම කීපයකට. Children that's in need of care and protection. බාරය හා ආරක්ෂා අවශ්‍ය දරුවන් වශයෙන් ළමයින් හා යෞවනයන් ආඥාපරණ 35 34 වෙනි වගන්ති 90. ඔවුන් ගොඩාක් වෙලාවට දුප්පත් පරිසරයකින් බාරය හා ආරක්ෂා අවශ්‍යයි. ඔවුන්ගේ දෙමාපියන්ට ඒ රැකවරණය දෙන්න බෑ. ඒ වගේම as offenders වරදකරුවන් වශයෙන්. එහෙම නැත්නම් as victims of crime, කියන්නේ වැඩිහිටියෙක් විසින් කරන අපරාධයක වින්දිතෙක් වශයෙන්. එහෙමත් නැත්නම් අධිකරණයට වෙනයම් හේතුවක් මත පැමිණ දරුවෙක් වශයෙන්. උදාහරණයක් දික්කා සාධන නඩුවලදී සහ මේන්ටෙනන්ස් නඩුවලදී අපි ඒ තත්ත්වය දකිනවා. අපිට අත්‍යවශ්‍යයි ළමයින්ට මිත්‍රශීලී අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර ගැනීම. අධිකරණය කියන තරම් ළමයි එන්න ඕනේ නැහැ. එනවනම් ඒක අවම කරන්න ඕනේ. දෙගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ඒ ළමා මනසට ගෝචර තැනක් බවට පත් වෙන්නට ඕනේ. අද අපේ අධිකරණ පද්ධතිය දිහා අරන් බැලුවොත් ළමයින්ට විවේක ගන්න තැනක්, අම්මා කෙනෙක්ට දරුවන්ට කිරි දෙන්න විදියක්, එහෙම දේවල් නැහැ. නිවැරදි වැසිකිළියක්වත් නැහැ. ඒ වගේම අධිකරණ පද්ධතිය තුළ ඔවුන්ට ඇහෙන වචන භාෂාව හොඳ මදි. දැනටත් මම දන්නවා ගොඩක් නඩුකාරතුමන්ලා නොයෙකුත් පියවර ඔවුන්ගේ මට්ටමින් අරන් තිබෙනවා දරුවාගේ උසාවියට එන ප්‍රමාණය අඩු කරන්නත් කාලය අඩු කරන්නත්. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා. නමුත් දැන් ඒ ප්‍රතිපත්ති මේ වශයෙන් ක්‍රියාවත් නැගීමේ වගකීම අධිකරණ අමාත්‍යාංශය සතු වෙනවා. ඉන්ද ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මගේ උගත් ඇමතුමියගේ සහභාගිත්වයෙන් අපි ඒ සම්බන්ධයෙන් to establish child friendly courts. ඒක අපි බලන්නට ඕන. ඒ වගේම තිබුණු ලොකු ගැටලුවක් තමයි ප්‍රවාහනයේදී මේ දරුවන් ළමා නිවාසවල සිට වෙන්න පුළුවන්. ප්‍රවාහනයේදී හැම විටම වැඩිහිටියන් හා මිශ්‍රව ප්‍රවාහන වීම, ඔවුන්ට ආරක්ෂිත ප්‍රවාහන පද්ධතියක් නොමැති වීම. මෙය වසර ගණනාවක් පරිවාස ශාස්ත්‍රයේ කතාබහට ලක්වුණු ඒ නොවිසඳුණු ප්‍රශ්නයක්. හැමෝම මේක කිව්වා සම්මන්ත්‍රණ පැවැත්වුවාට ප්‍රතිපාදනයක් වෙන්ුණේ නැහැ. මෙදාපාර මේ අයවෙන් පළවෙනි පාරට ප්‍රවාහනයේදී මතුවන ගැටලු මේ දරුවන්ට මගහැරවීමට ප්‍රවාහනය සඳහා වාහන ලබා ගන්නට 1,250,000 මේ බජට්ටකෙන් වෙන් කරලා තියෙනවා මම හිතන්නේ ඒක සාධනීය දෙයක් මේක අපි අපේ ප්‍රතිපත්තියේදී පැහැදිලිව කියපු දෙයක් අපි ජුවෙනල් ජස්ටිස් ගත්තොත් හැම විටම we should look for diversions in the system first we must look at prevention to prevent a child from coming into the system if they are in the system keep them get them out of the system as fast as we can and if they are convicted an offense as an offender find a suitable alternative care option instead of institutionalization ඒ කියන්නේ මොකද්ද නියම ප්‍රතිපත්ති විය යුත්තේ මේ දරුවා මේ ක්‍රමයට එන එක වළක්ව ගන්න එක ආවොත් ඉක්මනට එළියට යන්න පුළුවන් අවශ්‍ය safety valves අපි නිර්මාණය කරන්නට ඕන ඒ සම්බන්ධයෙන් අවධානය දැන් යොමු වෙලේ සම්බන්ධයෙන් පියවර ගන්න අපි රජයේ ප්‍රතිපත්ති වෙන්න හැම විටම මොකක්ද ඒක තමයි දරුවාට හොඳම තැන තමයි දරුවාගේ පවුල දරුවාගේ පවුලෙන් වෙන්වන හේතු අපි බලන්නට ඕන ඒ වෙන්වන හේතු වැළැක්වීමට ප්‍රතිපත්ති හදන්න ප්‍රතිපාදන හදන්න තමයි මේ අය වැය පුරාවටම තිබෙන්නේ අපි මේ මෑත 2019 සංගණනයක් කෙරුණා ඒකේ පේනවා ළමා නිවාස සම්බන්ධයෙන් ඒක සංගරණ ජන සංගරණ සහ සංකලකන දෙපාර්තමේන්තුවත් පරිවාස දෙපාර්තමේන්තුවත් කරපු දෙයක් ළමා නිවාස සම්බන්ධයෙන් බලනකොට 85%ක්ම ආයතන ගත වෙන ළමයි එන්නේ කැඩුණු බිඳුණු පවුල් වලින් මූලිකවම දුප්පත්කම ආර්ථික පහළම ස්තරය දැන් මේ අයට අවශ්‍ය සයිකෝ සෝෂල් සපෝට් එක අවශ්‍ය වෙනවා නැවත සමාජයට යන්න ඒ මනෝ සමාජීය ප්‍රතිකාර ඕන ඒ කට්ටියව නිසි ලෙස සමාජගත නොකළොත්
දරු ඇමතිතුමනි තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට
ස්තුතියි නොකළොත් ඔවුන් වැඩිහිටියන් වෙන්නේ ඉතාම හානකාරී විදියට ඉතින් මට කරුණු ගොඩාක් තිබුණත් අවසාන විනාඩි දෙක නිසා මම පැහැදිලිව කියනවා we have to be very focused about a gatekeeping mechanism for orphanages the probation officer must have an opportunity to check into the reasons why they are being entered because now due to poverty without any supervision parents are admitting them to orphanages remember we consider institutionalization as the last option available because there's no family environment there so therefore I am requesting my minister honorable minister to focus on we have to have zero tolerance policy on violence against children we must establish resources for capacity building and professional supervision අපිට ඒකට වෙන් කරන්න වෙනවා and also honorable minister you might want to consider additional cost for transport of probation officers and for some victim support because without them checking and supervising and working with children we will have difficulties in achieving justice to these children who been separated from their families and also in every stage of institutionalization a process of gatekeeping allocate some money if you can for gatekeeping process and then focus on reunification and also consider alternative care policies because I know at the NCPA there was a discussion to establish a separate alternative care programs and also family based care options must be looked into let's look into transforming some institutions into family care options if possible we have to spend money අපිට සල්ලි වියදම් කරන්න වෙනවා ළමා නිවාස වලට සංවර්ධන නිවාස වලට නමුත් අපි අවධානය යොමු කරන්නට ඕන the mental health of adolescents and drug rehabilitation we have to have some allocation because දැන් ගොඩාක් තරලවයි අයිසොලේට මේ පුරුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා and also vocational training for convicted persons how to support them who are in these institutions to get them out ඉතින් ඒ කරුණ ටික කියමින් මා ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමිය ඔබතුමිය විසින් ඉදිරිපත් කරන ලද අයවැෂීසේ ඉතා මනාවට ළමා ආරක්ෂණයට ළමා සුබසාධයට අවශ්‍ය කරුණු වලට නිසි ලෙස මුදල් වෙන් කර ඇති බව මේ මාස 8 තුළට කළ හැකි දේවල් අපිට කළ හැකි දේවල් බොහොමයි තව ඉදිරියට කෙරෙනවා including the amending of the children's and young persons ordinance which is a 1939 ordinance way outdated and I think the reform process has also been way too long but it's in my ministry so I'll make sure it's expedited අන්න ඒව කරුණු කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි නියුජ කාර්ක සභා සභාපති
order please දිවා විවේකයේ සඳහා කාර්ක සභා කටයුතු අද දින 5:01 දක්වා අත්හිටවනු ලැබේ